Honorable Pial Nishanta de Silva, you have 8 minutes.
Mulusune garu sabahapattumani ada dine man hitanne ape ayavai vivade ithamathma suvisesi saha vedagathma vishe pateta sambandha vimata labima pilibandawa visheshema mama ithamathma satutu wenawa e wagema thamai man hitanne metek kalayak vivida adhyapana amatyawaru tamanta kala haki upparimaya kriyaatma karannata usaha gatta ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරු නිලධාරීන් මේ සියල්ලත් මං හිතන්නේ දැවැන්ත උත්සාහයක් ගත්තා මේ අධ්‍යාපනයේ නිවැරදි තැනකට යොමු කරන්නට මම හිතනවා මෙවර අපේ අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා සැබෑ වෙනසක් ඉටු කරයි කියලා ඒට හේතුව මට හොඳ අත්දැකීමක් තියෙනවා එතුමා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවර හැටියටත් අධ්‍යාපන විෂය භාරව හිටපු අමාත්‍යවරය හැටියටත් මම හිතන්නේ සුවිශාල කාර්යභාරයක් බස්නාහිර පළාත් සභාව තුල ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකියාව ලැබුණා වගේම සුවිශේෂ වූ වෙනස්කම් රාශියක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ක්‍රියාත්මක කරන්නට ගරු අමාත්‍යතුමාට හැකි වුණා. ඒ නිසා මම හිතනවා ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් අරගෙන වර්තමානයේ තියෙන මේ සියලු බාධකයන් බිඳගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම එතුමාට හොඳ අමාත්‍යංශ ලේකම්වරයෙක් සහ නිලධාරීන් පිරිසක් ඉන්නවා මම හිතනවා මේ සීලු දෙනා ඒකාබද්ධ ප්‍රවේශයෙන් කටයුතු කරොත් අප සීලු දෙනාගේ සහයෝගය ලබා දුන්නොත් එතුමාට මේ කාර්ය අපි බලාපොරොත්තු වෙන රට බලාපොරොත්තු වෙන දරුවෝ බලාපොරොත්තු වෙන ඉලක්කගත වැඩපිළිවෙලට යන්න පුළුවන් මුළුසුනේ ගරු සභාපතිතුමනි රටක අයවැය අධ්‍යාපනය යනු එක් විෂයක් නොවේ අධ්‍යාපනය යනු සියල්ලයි පසුගිය කාලේ අපේ රටේ ආර්ථික වශයෙන් බංකොලොත් වුණා දේශපාලනයේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් පවා මිනිසුන්ට එපා වුණා ඒත් මේ සියල්ල වගකීම එක් පුජ්‍යලෙක් පක්ෂයක් අඳුරක් මත පටවන්න බෑ අපි දන්නවා මේක දස ගණනාවක් ඉඳන් සිද්ධ වුණු වැරද්දක් වංචාව දූෂණය හොරකම වගේම වැරදි තීන්දුව తీරන තමා අපේ රටට මෙහෙම වෙන්න හේතු වුණේ. නීරස වුණත් ඒ ඇත්ත මේ පාර්ලිමේන්තුවේ ඔබ මම පිළිගන්න ඕනේ. එදා අරගල වෙලාවේ മന്ത്രി නිවාස ගිනිපත් වෙද්දී මිනිසුන්ගේ වේදනාව ප්‍රචණ්ඩත්වයකට පෙරලෙද්දී මේ සභාවේ ඒ යථාර්ථය පිළිබඳව මම තනියම කතා කළ අද අධ්‍යාපනයේ පිළිබඳව කතා කරන්න මේ කතාවේ දිගුවක් මුළුසුනේ ගරු සභාපතිතුමනි රටක් විදියට අපට වැරදුනා. වෙලාවේ අපි හරියට කල්පනා කරා නම් ඇත්තටම අවුල අපට තේරෙන්න ඕනේ. මේ රටේ හොරු මෝඩය දූෂිතය විතරක් නොවේ දේශපාලඥයෝ විද්වත් පුරවැසියන් පවා නිර්මාණය වුණේ පැවති අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් විදියට. අධ්‍යාපනය නිදහස් කියලා අපි උදම් ඇනුවත් ඒ හරහා අපට අදවන තුරු රටට අවශ්‍ය සාධනීය පුරවැසියන් නිර්මාණය කරන්න බැරි වුණා. ගරු මුළුසුනේ සභාපතිතුමනි මෙවර අයවැයේ අධ්‍යාපන පරිච්ඡේදය මම කියවගන්නේ ඉලක්කම් වලින් නොවේ සංකල්පීය වටිනාකම කරා ඒ නිසාම අතිගරු ජනාධිපතිතුමාට අධ්‍යාපන ඇමැතිතුමාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මෙවර අයවැයෙන් රටට අවශ්‍ය පුරවැසියා නිර්මාණය කරන්නට උමනා යෝජනා ඉදිරිපත් කරලා තිබීම පිළිබඳව ඒ වගේම මුළුසුනේ සභාපතිතුමනි මෙවර අයවැයෙන් 2024 වසරේ සිට 2034 වසර දක්වා ක්‍රියාත්මක ඉංග්‍රීසි භාෂා ඉහළ නැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 500ක් අතිගරු ජනාධිපතිතුමා වෙන් කරලා තියෙනවා මං හිතන්නේ මුළුසුනේ සභාපතිතුමනි මේ 500ක වටිනාකමක් නෙවෙයි මෙය බිලියන 500කට වඩා වටින වැඩපිළිවෙලක් තමයි වර්තමානයේ තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රජයේ පාසල් ගුරුවරයෙක් විදියට මම දන්නවා මේ රටේ දරුවන්ට ඉගෙන ගන්න අමාරුම විෂය ඉංග්‍රීසි. අපේ પરම්පරාවට ඉංග්‍රීසි වහකදුරු වගේ. අපේ පාසල් පද්ධතියේ ඉංග්‍රීසි ගුරුවරු සහ විෂය නිර්දේශ තමයි මේකට හේතුව. කොළඹට එන ප්‍රධාන නගරවලට මේක දැනෙන්නේ නැහැ. අදත් ගමේ සාමාන්‍ය පෙළ විෂය පාස් වෙන දරුවා ඉංග්‍රීසි ෆේල් වෙනවා මේක ඛේදවාචකයක් ඉංග්‍රීසි නිසා පස්සේ ජීවිතේ ෆේල් කරන්න ලොකු ලොක්කෝ බලාගෙන ඉන්නවා. ඒ නිසා මම කියන්නේ මේ වැඩසටහන මිලියන නෙවෙයි බිලියන ගණන් වටිනා වැඩසටහනක් හැටියට. ඒ වගේම තමයි විශේෂයෙන්ම මුළුසුනේ සභාපතිතුමනි පෙර පාසල් ගුරු අභිමානී වැඩසටහන සඳහා
Honorable Member, you have two more minutes.
බිලියන 0.55ක් මෙවර අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඇත්තටම මම සතුටු වෙනවා. මොකද පෙර පාසල් විෂය භාරව හිටපු රාජ්‍ය ඇමතිවරයා හැටියට අපේ GL පීරිස් මගේ හිටපු කැබිනට් ඇමතිතුමා දැවැන්ත හයියක් මට ලබා දුන්නා පෙර පාසල් විෂය සංවර්ධනය කරන්න. අපි ඒක නිසා විවිධ මුළුසුනේ සභාපතිතුමනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ වැඩසටහන් වල එක් ප්‍රතිඵලයක් තමයි මේ ගුරු අභිමානී දීමනාව. මට මතකයි පෙර පාසල් ගුරුවරයාට තිබුණේ රුපියල් 250ක දීමනාවක්. මේ දීමනාවත් එක්ක මං හිතන්නේ ගුරුවරයාගේ පෙර පාසල් ගුරුවරයාගේ අභිමානය සම්පූර්ණම හැල්ලුවට ලක් වුණා. එවැනි අවස්ථාවකදී මගේ හිටපු ගරු කැබිනට් ඇමතිතුමාගේත් උපදෙස් පරිදි මම තීරණය කරා මෙය 2500 දක්වා වැඩි කරන්න. එහිදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මං හිතන්නේ අපිට අපේ පෙර පාසල් ශේෂ්ත්‍රයට ලොකු දායකත්වයක් ලබා දුන්නා. අපි විශේෂයෙන්ම පෙර පාසල් නව නිර්මාණ කිරීමට විශාල සංඛ්‍යාවක් මුදල් අපි වෙන් කරා. ඒ වගේම පෙර පාසල් විෂය ගැන කතා නොකරන අවස්ථාවකදී මේ විෂය ශක්තිමත් කරන්නට අවශ්‍ය කරන දායකත්වය දුන්නා. මම දන්න වර්තමානයේ තුල සුසිල් ප්‍රේමජයන්ත ගරු අපේ ඇමතිතුමා අධ්‍යාපන ඇමතිතුමා මේ විෂය පතේ සම්බන්ධ හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මෙය පුළුල් විධිමත් වැඩපිළිවෙලකට ක්‍රියාත්මක කරලා ලබන වසරේ ඉඳලා මං හිතන්නේ ගුරුවරයාගේ අභිමානය තවත් වැඩි කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක නිසා අපට පෙර පාසල අමතක කරලා මුළුසුනේ ගරු සභාපතිතුමනි ඉදිරියට යන්න බෑ. මොකද අධ්‍යාපනයේ තිමිරිගේ පෙර පාසල. ඒක නිසා අපි විශේෂයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා මේ පිළිබඳව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි පෙර පාසල් දිහා අරගෙන බැලුවන් පස්සේ මේ රටේ තියෙන පෙර පාසල් තුල මං හිතන්නේ අවශ්‍ය කරන පහසුකම් නැහැ. ඒ නිසා අපට මේ පහසුකම් ලබා දෙන්නම අවශ්‍යයි. එහෙම නැතුව මේ අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන්නට අපට හැකියාවක් නැහැ. මට කාල වේලාව නැති නිසා මුළුසුනේ සභාපතිතුමනි මම මගේ මේ කතාව හැන්සාඩ් ගත කරනවා. ඒ නිසා මේ අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතිය පුද කර සිටමින් මේ විෂයපතේ තුලින් අපේ රටේ දෙවැන්ත වෙනසක් ඇති කරන්නට අපට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් ඉහෙන වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Buddhika Patirana.
අමතුමනි මම විනාඩි එකමාරයි කතා කරන්නේ. මට විනාඩි 3ක් තියෙනවා. එකමාරයි මම ඔබතුමාගේ එකම දෙයයි අහන්නේ සහ එකම දෙයයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. ඔබතුමා දන්නවා පාසල් යන වයසේ දරුවා කියන්නේ ඒ දරුවාගේ බුද්ධි වර්ධනය ඉතා වැදගත්. එතකොට කායික වර්ධනය මානසික වර්ධනය මේ දෙකේම සංකලනයත් එක්ක තමයි දරුවගේ ස්වීයත්වය නැත්තම් පෞරුෂය තීරණය වෙන්නේ. අද වෙනකොට ඔබතුමාලා ජනවාරි පළවෙනිදා මේ වැට් පිළිබඳව 18% කාරණය බරපතල විදිහට බලපානවා ත්‍රිපෝෂ සහ අගට පෝෂ කියලා එන පෞද්ගලික ආයතන නිෂ්පාදනය කරන මේ පෝෂණ සංගටකය. අපි දන්නවා අවුරුද්දක් දක්වා දරුවා කිරි වලින් ජීවත් වෙන්නේ. ඉන් පස්සේ ද්‍රවමය ආහාර සහ අනිකුත් කිරිත් සමග මිශ්‍ර වුණු ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දරුවා ආවට ලංකාවේ ගැටලුව තියෙන්නේ මේ දරුවාට ලැබෙන පෝෂණයේ ගැටලුව. ඒ පෝෂණයේ ගැටලුව නිසා තමයි ඔය දිවා ආහාර යෝජනා ක්‍රම වගේ බොහෝ ක්‍රම ආවේ. දැන් මේ ත්‍රිපෝෂ ඇතුළු පෝෂ වර්ග වලටත් මේ 18% වැට් එනවත් එක්කම ඒවයි මිල ඉහළ යනවා. ඒක ඍජුව මේ දරු පරපුරට බලපානවා. ඒ වගේම මේක බලපානවා ඊටාම නරක විදියට ඊළඟට අපිට හම් වෙන පරම්පරාව මේ ශක්තියෙන් අඩු කල්පනා කිරීමේ හැකියාව පිළිබඳ ගැටලුව තියෙන පරම්පරාවක් බිහි වෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියනවා ගරු මුදල් ඇමතුමත් එක්කත් කතා කරලා අඩුම ගානේ මෙන්න මේ මොකද මේකත් එක්ක බැඳුණු එක පැත්තකින් ත්‍රිපෝෂ සහ ඒ පෝෂ වර්ග කර්මාන්තයක් අනිත් පැත්තෙන් මේ පෝෂ වර්ගත් එක්ක බැඳුණු ගොවීන් ඉන්නවා ඍජු රැකියා 50,000ක් විතර. ඒ වගේම 43 ලක්ෂයකට වැඩි දරු පරපුර. ඒ දරු පරපුරගේ මානව ශක්තිය නැත්නම් මේ මේ මානව සම්පත. ඒ නිසා මම අධ්‍යාපන අමාත්‍යතුමාට කියනවා අපි අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අධ්‍යාපනයේ පරමාර්ථ ප්‍රජානන ආවේදන මනෝචාලක ඇතුළු අධ්‍යාපනයේ පරමාර්ථ මේ මොන දේ කරත් නැහැ දරුවාගේ පෞරුෂ වර්ධනය කායික මානසික වර්ධනයට අවශ්‍ය පෝෂණ පදාර්ථ ලබා දීම. ඒ නිසා කරුණාකරලා මේ පෝෂ ත්‍රිපෝෂ ඇතුළු පෝෂ වර්ග සම්බන්ධයෙන් 118 වැට් සීමාව ඉවත් කරන්නට කටයුතු කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න එපා. ඒක එක පැත්තකින් ගොවියෝ 50,000කට වදිනවා. අනිත් පැත්තෙන් 43 ලක්ෂයක් දරුපරපුර
Honorable member please wind up.
දරුපරපුර ඉතා නරක විදියට ගැටළු සහගත තත්ත්වයකට පත් වෙන නිසා මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා මේ විවාදයේ අතරතුර මේකට පැහැදිලි නිරූපණ උත්තරයක් දෙන්න කියලා. බොහොම ස්තුතියි.
Thank you.
බොහොම ස්තුතියි.
Honorable Imtiaz Bakir Makar, you have 11 minutes.
Stuti Sabhavitumani Adhyapana Shestrita Adalava Karunu Kihipayak Mata Labila Thiyena Simitha Kalaya Thula Idiripat Karanta Mama Adahas Karanawa Ita Pera Ape Gauru Emathumanta Mama Suwa Patanawa Me Ape Adhyapana Kramaya Usas Karanna Unanduwak Saha Avabodayak Thiyena Emathuwareku Lesai Ape Ethumanta Dakinne Adhyapane Tamai Rataka Anagathaya Ada Asamath Ratak බංකොලොත් රටක් බවට පත්ව සිටින අපේ සමාජය මේ තත්වයෙන් ගොඩ එන්නට තියෙන ප්‍රධානම මාවත වෙන්නේ අධ්‍යාපනය. එදා අපේ නායකයෝ නිදහස ලබාගත් අවධියේදී පංචවිධ නිදහසක් ගැන කතා කළා. නොදැනුවත්කමින් නිදහස, බඩගින්නෙන් නිදහස, අගහිඟකම් වලින් නිදහස, ලෙඩ රෝග වලින් නිදහස, ආගමක් ඇදහිීමේ නිදහස ආදි වශයෙන් මේ සියලු නිදහස් උරුමයන් සාක්ෂාත් කර ගන්නට පුළුවන් වෙන්නේ අපේ සමාජයේ ප්‍රධාන වශයෙන් නොදැනුවත්කමින් නිදහස් කරගත්තොත් විතරයි. දෙවන ලෝක යුද්ධයේදී පොළොවට සමතලා වෙච්ච විනාශ වෙච්ච ජපානය කොරියාව වගේ රටවල් බොහොමයක් අද ආර්ථික අතින් පෙළහර පාමින් ඉන්නේ අධ්‍යාපනය අතින් යාවත්කාලීන වෙමින් ඉහළ මට්ටමකට උසස් වන්නට ඔවුන් ගත්ත ඉමහත් වෙහෙස නිසායි දුන්නු ප්‍රමුඛතාවයේ හිඳයි. නමුත් අපට පිටිපසෙන් ඉන්න රටවල් එසේ ඉදිරියට යද්දී සංසන්දනය කර බලන විට අපේ රට පහළටම වැටී තිබෙනවා. ඇයි ඒ යන්න විමසීම වටිනවා. වැරදි නිවැරදි කරගැන්ම කරගත යුතු වෙනවා. අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ තත්ත්වයකට ගෙන එන්නට නම් අලුත් සිතීම් වලට අප යා යුතු වෙනවා. අවශ්‍ය පහසුකම් ආදී ලබා දීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු වෙනවා. ගිය අවුරුද්දේ අලුත් විශ්වවිද්‍යාල ඇති කරන යෝජනා තිබුණා ජනාධිපති කරදරයි කතාවේ. අලුතින් වෛද්‍ය පීඨ ඇති කරන යෝජනා තිබුණා. එහෙත් ඊට පෙර පවතින විශ්වවිද්‍යාලවල පවතින පීඨයන්වල තියෙන අඩුපාඩු සපුරා ගැන්මට ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු වෙනවා. අද ඇත්තටම අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනික ආයතනවල යථාර්ථය මොකක්ද? පවතින තත්ත්වය කෙබඳුද? යන්න අප කාගේත් හෘද සාක්ෂිය දන්නවා. අද රජයේ පාසල්වල තත්ත්වය යථාර්ථයේ කෙබඳුද යන්න පාසල්වල යථාර්ථය කෙබඳුද යන්නත් අපි කවුරුත් දන්නවා. අද බොහෝ පාසල්වල ප්‍රධාන විෂයන්ට ගුරුවරු නැහැ. විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල ගොඩනැගිලි නැහැ. බාගෙට හදපු ගොඩනැගිලි වසර ගණනක් තිස්සේ ඒ විදිහටම තියෙනවා. අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. රජයේ පාසල්වල හදන ලද ගොඩනැගිලි වසර 15කින් 20කින් නිසි නරත්තු කිරීම නැවත නිසා කඩාබිය දමනවා. අලුත් ගොඩනැගිලි අවශ්‍ය බව කියනවා. මහජන මුදල් දූෂිත අරමුණු නිසා නාස්ති කිරීම අප දකිනවා. පාසල් වලට ඩිස්පුටු නැහැ. විදුලිය නැහැ. දරුවන්ගේ දිවාහාරය සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙලා. දරුවන් කිස් කුසගින්නේ පාසල්ලේම පාසල් කාලය තුල කලන්තේ හැදීම වැනි සිදුවීම් දිනපතා වාර්තා වෙනවා. මේවා අධ්‍යාපන ඇමතිතුමන්ගේ සීමාව තුළ ඔහුට තනිව ඇමතිය හැකි ප්‍රශ්න ලෙස මම කියන්නේ නැහැ. සුරංගනා ලෝකමවණි නැතුව මේ ප්‍රශ්න ගැන රජය බැරෑරුම්ව සලකා ඇමතිය යුතුව තිබෙනවා. අද රට වැටි ඇති ආර්ථික ප්‍රපාතයේ හේතුවෙන් දෙමෝපියන්ට දරුවන්ගේ අධ්‍යාපනික වියදම් දරා ගන්නට පුළුවන් කමක් නැහැ. දරුවන් පාසල් අධ්‍යාපනයේ හැර යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් තියෙනවා. පාසල් යා යුතු වයසේ දරුවන්ගේ ශ්‍රමය සූරාකෑම් ගැන විස්තර ලැබෙනවා. COVID-19 වසංගතයෙන් අපි අනාගත පරපුරේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් වුණා. අප ජීවත් වන සියවසට මෙන්ම අනාගත අභියෝගයන්ටත් මුහුණ දිය හැකි ලෙසින් අපේ අනාගත පරපුර සූදානම් කිරීම සඳහා තර්කානුකූල සිටීම් ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවන් ලබා දෙන සහ ස්ටීම් අධ්‍යාපනය ලබා දෙන ලෙසින් අපේ අධ්‍යාපනික විෂය මාලා වෙනස් කිරීම සහ එම පහසුකම් නාගරික ග්‍රාමීය වෙනස්කම් වලින් තොරව ලබා දීම සඳහා පියවර ගැනීම අප්‍රමාදව සිදු කිරීමේ අභියෝගය කටක් ලෙස අප ඉදිරියේ තිබෙනවා. අපේ අධ්‍යාපනික ආයතනවල යල්පිනෝ විෂය පාඨමාලා වෙනුවට තරඟකාරී ලෝකයට මුහුණ දිය හැකි අයුරින් අපේ අනාගත පරපුර සූදානම් කිරීම සඳහා ඒ පාඨමාලා යාවත්කාලීන කිරීම අප්‍රමාදව සිදුවිය යුතුව තිබෙනවා. විද්‍යාව ගණිතය වැනි ශේෂ්ත්‍රවල ගුරුහිඟය වසර ගණනාවක් තිස්සේ විසඳුමක් නැතුව ඇදමින් තිබීම අප දකිනවා. මේ ශේෂ්ත්‍රයන් සඳහා ගුරුවරුන් පුහුණු කර ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප්‍රමාදව ක්‍රියාවට නැගිය යුතුව තිබෙනවා. මේ ශේෂ්ත්‍රයන්ගෙන් උසස් අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින ග්‍රාමීය දරුවන්ට තම පාසල්වල විද්‍යා තාක්ෂණික අධ්‍යාපනය සඳහා අවශ්‍ය ගුරුවරුන් සහ අනෙක් පාසුකම් සැලසීම වැනි කරුණු සඳහා ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතුව තිබෙනවා. අධ්‍යාපනය අපේ ඉහළම ප්‍රමුඛතාව බවට පත් කරගෙන මේ සඳහා පියවර ගැන්ම අවශ්‍ය වෙනවා. එසේ නොමැති වූ සිදුවන්නේ දිගටම රටට අවශ්‍ය රැකී අවස්ථාවන් සඳහා වෙනුවට රටට බරක් වන වසර පතා රැකියා ඉල්ලමින් උද්ඝෝෂණය කරන පරපුරක් දිගටම අපේ අධ්‍යාපනය තුළින් රටට ලබා දීමයි. එමෙන්ම විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයන්ට නොතේරෙන සිසුන් සඳහා වෘත්තීය මඟ පෙන්වීම් සිදු කරන වැඩපිළිවෙළවල් සියලුම පාසල් වැළඳ ගන්නා ලෙසින් විධිමත්ව සහ පුළුල්ව සිදු කිරීම ගැන අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම සිදු විය යුතුව තිබෙනවා. අද සිංගප්පූරුව වැනි රටක ගුරු වෘත්තියට ඇතුළත් වීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. සිංගප්පූරුව, ෆින්ලන්තය වැනි රටවල ගුරු වෘත්තියට දෙන පිළිගැන්ම ඉතාම ඉහළයි. මට සිහිපත් වෙනවා ප්‍රසිද්ධ ද්‍රවිඩ කියමනක්. මාදා පිදා ගුරු දෙවිවම්, අම්මා තාත්තා ගුරු යන තුන් පිරිස ඉටු කරන කාර්යය දෙවියන්ගේ භූමිකාවට සමාන කර දැක්වීමක් ඉන් අරුත් ගැන්වෙන්නේ. නබිතුමන්ද වරක් කළ ප්‍රකාශයක් මගේ සිහියට එනවා. මම ඉටු කරන්නේ ගුරුවරයෙක්ගේ කාර්යභාරයයි යනුවෙන් නබිතුමන් කියා තිබෙනවා. ඉන් අදහස් කළේ සමාජයේ යහමගට ගැනීමේ භූමිකාව ගැනයි. ඒ වටිනාකම අපි ඒ වෘත්තියට දෙනවාද යන්න ගැටලුවක්. එමෙන් මේ වෘත්තිය මේ වශයෙන් ඉහළ තත්ත්වයකට ගෙනීමට අවශ්‍ය පුහුණු වීම ආදිය ගැන මේට වඩා අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. පසුගිය සති දෙක කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් කිහිපයකම ආදිශීෂ සංවිධාන සහ පාසල් සංවර්ධන සමිතිවල ආරාධනයෙන් ඔවුන් හා සාකච්ඡාවන්ට සහභාගී වන්න මට අවස්ථාව ලැබුණා. මෙහිදී අධ්‍යාපනික පහසුකම් ලබා දීමේදී ඔවුන්ගේ දරුවන්ට සිදුවන වෙනස්කම් සහ අසාධාරණකම් ගැන ඉමහත් වේදනාවෙන් ඔවුන් ඉදිරිපත් කළ දුක් ගැන විලිවලට සවන් දෙන්න මට සිදු වුණා. මම කැමතියි මේ ගැනත් කරුණු කිහිපයක් ඔබතුමන්ගේ අවධානයට යොමු කරන්න. 13 වසරක අනිවාර්ය අධ්‍යාපන කටයුත්ත කරගෙන යාමට ප්‍රමාණවත් තරම් ද්‍රවිඩ මාධ්‍ය පාසල් කළුතර කලාපය තුළ නොමැතිවීමේ ප්‍රශ්නය ගැන ඔවුන් කරුණු ඉදිරිපත් කළා. මෙම පාසල් අඩුවෙන් මෙන්ම ඉතා දුරබැහැරින් පිහිටා ඇති නිසා ඒ තරම් දුරබැහැර ළමුන්ට යාමට හැකියාවක් නොමැතිවීම තුළ පාසල් අධ්‍යාපනය අත්හැරීමේ ප්‍රවණතාව ගැන ඔවුන් කරුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම කළුතර වතු ආශ්‍රිත දරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් මෙය. කළුතර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් බොහොමයක වසර 10-15 පමණ කාලයක් තිස්සේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ගුරුභවතුන්ගේ හිඟියක් පවතිනවා. වසර 10-15 කියන්නේ දීර්ඝ කාලයක්. පරම්පරා කිහිපයකට මෙහි අහිතකර තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ පාසල් බොහොමයකම මේ විෂයන් ඉගැන්වීම සඳහා ස්වේච්ඡා ගුරුන් ලබා ගැන්මට උත්සාහ කළත් ආර්ථික හේතුන් නිසා සමහර පාසල්වල දෙමව්පියන්ට මේ ගැටලුවට විසඳුමක් ලබා ගැන්ම කළ නොහැකිව සිටීම දකින්න තිබෙනවා. මේ තත්ත්වය තුළ දිගටම කලා උපාධිය මිසක විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු යන ශ්‍රේෂ්ඨයන්ට පිවිසීමට මේ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල දරුවන්ට දොරටු වැසී පැවතීමක් තිබීම කනගාටුදායක තත්වයක්. මා හමු වූ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල නියෝජිතයන් ලබා දුන් සංඛ්‍යාලයකට අනුවයි මේ කරුණු මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. මේ පිළිබඳව ඔවුන් මා වෙත බාර දුන් විශේෂයෙන් කළුතර කලාපයේ ද්‍රවිඩ සහ මුස්ලිම් පාසල්වල ගුරුහිඟය පිළිබඳව බැරෑරුම් බව පෙන්වන තොරතුරු ලේඛනය ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා මම සභාගත කරනවා. ඊයේ දින මට ලැබුණු මගේ ගම් ප්‍රදේශයේ පාසලක් වන මාලිගයන සෑම් රිෆායි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා කලාප අධ්‍යක්ෂවරයා වෙත යවූ ලිපියකින් වාක්‍ය දෙකක් උපුටා දක්වන්නට මම කැමතියි. උපුටා දැක්වීම. ඒ අනුව අපේ පාසලේ දැනට තිබෙන ගුරු පුරප්පාඩු ගණන 40ක් වනු ඇත. එම පුරප්පාඩු දැනට ආදිශිෂ්‍ය සංගමය හරහා අප පාසලෙන් ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ලැබීමේ නියමිත සහ ලැබූ දරු දැරියන් සම්බන්ධ කොට කරගෙන යන නමුත් දරුවන් හට විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට සුදුසු ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අප සැම දන්නා කරුණක්. උපුටා දැක්වීම අවසන්. විද්‍යා, ගණිත ගුරුහිඟයන් සිංහල මාධ්‍ය පාසල්වල තිබෙන්නට පුළුවන්. එම නිසා මුළු ලොවම ස්ටීම් අධ්‍යාපනය ගැන වැඩි සැලකිල්ලක් දක්වන යුගයක එම ශේෂ්ත්‍රය සඳහා ගුරුන් පුහුණු කිරීම කටයුතු වලට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ දරුවන්ට අධ්‍යාපන ශේෂ්ත්‍රය තුළ තම හැකියාවන්ට රුචිකත්වයට අනුව ඉදිරියට යන්ට සමාන අවස්ථාවන් ඇති වාතාවරණයක් උදාකර දීමට කටයුතු සැලසීම බලධාරීන්ගේ වගකීමක් වෙනවා. මට මතක් වෙනවා නිදහසට පෙර රාජ්‍ය මන්ත්‍රී සභා අවධියේදී අධ්‍යාපන කාරක සභාවේ සිටි අපේ නායකයන් නිදහස් අධ්‍යාපනයේ ලබා දීම වැනි ප්‍රගතිශීලී පියවරන් ගැනීමට පමණක් නොව රට තුළ පැවති විවිධත්වය තේරුම් ගනිමින් ඒ අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට පුළුල් කල්පනාවෙන් කටයුතු කළ ආකාරය. නිදහසින් පසුවත් කතෝලික පාසල් රජයේ නොවන පාසල් ලෙස ගුරු වැටුප් ලබා දීමේ අපහසුතාවන්ට මුහුණ දී සිටි අවස්ථාවේදී ඒ ගැටලුව නිරාකරණය කරමින් එවකට අධ්‍යාපන ඇමති ලෙස සිටි බෞද්ධ නායකයෙකු වන නිශ්ශංක විජේරත්න මහතා එම පාසල්වල ගුරු වැටුප් රජය මගින් ගෙවීමට පියවර ගත් අයුරු මගේ මතකයට එනවා. අපේ වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමන්ද සමබරව සිටින අධ්‍යාපන ශේෂ්ත්‍රයේ බැරෑරුම් වගකීම හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන ඇමතිවරයෙක් බව අප දන්නවා. නවීන තාක්ෂණයත් සමග කටයුතු කිරීමට හැකියාව ඇති ගුරු භවතුන් නොසිතීම හේතුවෙන් අද බොහෝ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල ඇතැම් විෂයන් ඉගැන්වීම කළ නොහැකි තත්ත්වයක් පවතිනවා. ඒ සඳහා පහසුකම් ඉතා සීමිතව තිබීම හේතුවෙන් පාසල් බොහොමයකට විශාල අසාධාරණයක් වෙනස්කමක් සිදු වී තිබෙනවා. තාක්ෂණික අධ්‍යාපනය සහ මෙවලම් නගරයේ පාසල් වලට පමණක් බොහෝ දුරට සීමා වී තිබීමද මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ද හිගව පවතිනවා. 13 වසරක අනිවාර්ය අධ්‍යාපන කටයුතු තුළදී ද්‍රවිඩ මාධ්‍ය වෘත්තීය පුහුණු ගුරු බහුතුන් සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක් පමණයි. කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් අධ්‍යාපන කලාපවල ළමුන් ප්‍රමාණය වැඩියෙන් තිබුණත් ගුරුපත්වීල් ලබා දෙන අවස්ථාවලදී සියලුම කලාපවලට සමාන ලෙසින් පත්වීල් ලබා දීම හේතුවෙන් වැඩි සිසුන් ප්‍රමාණයක් ඉන්න කලාපයන්ට අසාධාරණයක් සිදු වෙලා තිබෙන බව ඔවුන් කියා සිටිනවා. නගරබද පාසල්වල ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් විශාල වශයෙන් පහසුකම් ලබා දී තිබුණද ග්‍රාමීය මට්ටමින් එසේ නොවීම කළුතර දිස්ත්‍රික්කය තුළ දැකිය හැකිව තිබෙනවා. ඔබතුමාගේ අවධානය මේ පිළිබඳව යොමු කර සමාන සැලකිල්ලක් ග්‍රාමීය පාසල් වලටත් ලබා දීමට ක්‍රමවේදයක් හඳුන ලෙස ඉල්ලා සිටින මම කැමැති. මට ලැබී ඇති සීමිත කාලය තුළ උසස් අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් කරුණක් සඳහන් කරන්නට ඔබතුමාගේ අවසරය මම පතනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් තොරතුරු දැනගැනීමේ පනතේ අර්ථය කළ ඉල්ලුමට ප්‍රතිචාර
වශයෙන්
මම අවසන් කරනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කථිකාචාර්යවරුන්ගේ පුරව පොරප්පාඩු පිළිබඳ වූ වාර්තාව මා සතුව තිබෙනවා. ඒ අනුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය 8817ක්. ඒත් මේ වෙනට ඉන්නේ 6065ක් පමණයි. ඉන් 2002 පුරප්පාඩු සංඛ්‍යාව 2252ක්. මට දිගටම කියවගෙන යන්න වෙලාවක් නැහැ ඉඳගෙන. නැත්තම් මේ විශ්වවිද්‍යාලවල ඒ පුරප්පාඩු සංඛ්‍යාව මම ලබාගෙන තිබෙනවා. පෙරාදෙණියේ පුරප්පාඩු
309යි.
මොරටුව විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු 279යි. ජයවර්ධනපුර 226යි. කොළඹ 209යි. යාපනයේ 188යි. රුහුණ 187යි. කැලණි 173යි. රජරට 152යි. සවරගම 133යි. 17ම පුරත්ත්වය මේකයි. මෙහෙම ගියොත් එීම අධ්‍යාපනයේ ගුණාත්මක බව පිරිහෙනවා. අපි රෑන්කින්ග් වලදී ශ්‍රේණිගත
කිරීමේදී
පහළට වදිනවා. ඒ නිසා මේ ගැන කල්පනා කරලා අධ්‍යාපනයේ කෙරෙහි පටු ભેද වලින් තොරව නිසි තත්ත්වයට අපේ අධ්‍යාපනය අරගෙන අපේ අනාගත පරපුර ශක්තිමත් කිරීමේ යුතුයකම වගකීම අපි හැමෝම එකතු වෙලා කරමු කියලා අමිතුමාර සුවපතලා මේ කතාව මම අවසන්
කරගන්නවා.
ගරු සභාපතිතුමනි, කිසි දෙයක් නොදන්න දරුවෙකුට ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව අවශ්‍ය විෂය දැනුම තිබෙන ගුරුවරයෙකු විසින් ලබා දෙන දැනුම අධ්‍යාපනය ලෙස අපි හඳුන්වනවා. මේ නිර්වචනය නිවැරදිව අවබෝධ කරගන්නේ නැතුව අපිට අපේ ඊළඟ පරම්පරාවට අවශ්‍ය වෙන කාලෝචිත දැනුම ලබා දෙන්න බෑ. රටේ අනාගතය තමයි අපේ දරුවෝ. තමන්ගේ දරුවට නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙන්න සෑම දෙමාපියෙක්ම සිහින දකිනවා. Once Nelson Mandela said, "Education is the most powerful weapon which you can use to change the world." රජයක් ලෙස අපි නිවැරදිව මේක අවබෝධ කරගත යුතුයි කියලා මම හිතනවා. ලෝකයේ සිදුවන නව සොයා ගැනීම සමග ඒ රටවල අධ්‍යයන ක්‍රමවේදයන්ද හෙට දවසට ගැලපෙන දරුවන් නිර්මාණය කරන්න භාවිතා කරනවා. ඒ නව ලෝකයේ දකින්න පුළුවන් දරුවන් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා. යල් පැන ගිය නව ලෝකයට නොගැලපෙන අධ්‍යාපනයක් ලබා දීලා දරුවව සමාජයට දැම්මම ඒ දරුවෝ අසරණ වෙනවා. රජයේ විශ්වවිද්‍යාල වලින් ලබා දෙන උපාධි නව තාක්ෂණික තරඟකාරී ලෝකයේ රැකියාවලට ගැලපුණේ නැති වුණොත් ඒ දරුවන්ට රැකියාව හොයාගන්න බැරි වෙනවා. එහෙම වුණාම උසස් අධ්‍යාපනයෙන් පසුව දරුවෝ පාරට බැහැලා රජයට විරුද්ධ උද්ඝෝෂණය කරන්න එක සාධාරණයි. ඒක දරුවගේ වරද හින්දා නෙමෙයි. ඒ විරුද්ධතා වලින් බේරෙන්න පවතින රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියාව ලබා දෙනවා. රැකියාව කරන්න අවශ්‍ය වෙන දැනුම නොමැතිව මේ උපාධිධාරීන් සේවා ස්ථානයේ වැඩ කරන්නේ අසහනයකින්. ඒ නිසා තමයි උපාධිධාරීන්ගෙන් පිරලා තියෙන රාජ්‍ය ආයතන මගින් තවමත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට සිදු කරන්න නොහැකි වෙලා තියෙන්නේ. රටේ ඉදිරි ගමනටත් මේක බාධාවක්. දේශපාලන පක්ෂ පවා මේ අපරාධයට වග කියන්න ඕනේ. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට අධ්‍යාපනය වැනි සංවේදී සංදිස්ථාන භාවිතා කිරීම ඉතාම වැරදි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම පිහිටුවීමට යෝජනා වීම තුළින් ඒ සඳහා අඩිතාලමක් හදන්න ආරම්භ කරලා තියෙනවා කියලා මම දකිනවා. දැනට තිබෙන උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් නව යුගයට ගැලපෙන ලෙස ක්‍රමවත් කරන්න උත්සාහයක් ගන්නවා පේනවා. తాక్షణిక విశ్వవిద్యాలయం, కలమనాకరణ తాక్షణిక విశ్వవిద్యాలయం, జాత్యాంతర దేశగుణిక విపర్యాసం సందా విశ్వవిద్యాలయ పీఠ ఏమి ఇతా వేదగాత్ రటే దనటమత్ క్రియాత్మక పౌద్గలిక అధ్యాపన ఆయతన క్రమవత్ అధ్యాపన ఆయతన విశ్వవిద్యాలయ బవట పాత్కిరీమ ఇతాహమత్ వేదగాత్వేనో ఏ పౌద్గలిక విశ్వవిద్యాలయ ప్రబల నీతి రీతి మగి న్యామనే కొట గుణాత్మక అధ్యాపనయక్ లబాదీమ సదా జుమి కిరీమట అవశ్య కటయుతు సంపాదనే కిరీమ వేదగాత్ లో పిలిగత్ విశ్వవిద్యాలయ వలట మెరట విశ్వవిద్యాలయ పీఠ వీమట అవసర లబాదీమ కాలోచితై కిల మమ్ విశ్వాస కర్నో మేవ కరన్న తిబుని మీట గొడ కలకట కలిం సుద్దగిన్ నిదాస లెబెన కొట అపిట దీపు అధ్యాపనే మగిన్ అపిట పులువాన్ ఉనే లియన్నై కియన్నై ఇగన గన్న వితరై ఎతని నిహాట గిహిన్ అలుతిన్ హితల అలుతిన్ దయక్ కరన్న నవ నిర్మాణ కరన్న అపిట ఇగెన్వే నే దరువంట లెబెన అధ్యాపనే గుణాత్మక భావే అనువ తమై ఎరటే అనాగతే తీరణయ వెన్నే క్రమవత్ నవ తరగకారీ లోకేట గెలపైన దరువాన్ నిర్మాణే కిరీమ తులిన్ పమనై అపిట లోకే దినన్న పులువాన్ వెన్నే ఎమగిన్ అద రటే పవతిన అసహనకారీ తత్వే అర్బుదకారీ తత్వే మగహారవా శుభవాదీ ఆకల్పతీయన సమా ఉసత్ సమాజయ గుణనగన్న పులువాంగ్ వెనో పులువాంగ్ వెయ్యి కిలా మం విశ్వాస కరనో రాజ్య విశ్వవిద్యాలయ నవ యుగేట గెలపెన పరిధి వెడి దీవును కిరీమట అరగిన దీన తీరణయ ఇతామత్ వెదగత్ వెనో అపి వెడి హిటి హడియట ఎదా ఇగనగత్త దేవాల్ పమనక్ అపే దరువంట ఉగన్నోలా మది అపి ఇగన గత్తట వడా అది లోకే ఇదిరియట గుడాక్ ఇదిరియట గిహిల దీన వర్తమాన పరంపరా ఇగనగన గత యుత్తే హెట దవసట గెలపెన దేవాల్ ఏ నిసామ అపే రటే అధ్యాపనే మట్టమ నవ తనకకారీ లోకయాక్ సమగ ఇకట బద్ద వేయుతూ ఇకేలా అపి విశ్వాస కరణం మం విశ్వాస కరణమా అధ్యాపనే వెనువేం కరణ మే పెరలికార యోజన వస్తే లోకే అనికు త్రటవల దరువు అంట కలి హెట దవస దినాన్న పులువాన్ దరువాన్ అపే రటే బిహివెన్న అడితాళమ వెటే కేల ఉసస్ వేల సమత్వైన శామ దరువేకుటుమ విశ్వవిద్యాలయ అధ్యాపనే సదా అవస్థావ లబాదీల యోజన కరల తీన ఏక ఇతామత్ వెదగత్ యోజనావ ఏ సదా అవశ్య ఇదిరి పియవర తమై విశ్వవిద్యాలయ ప్రతిపాదన కమిషన్ సభావ సహ తృతీయ వృత్తీయ అధ్యాపన కమిషన్ ఏకాబద్ధ కరల జాతిక ఉసస్ అధ్యాపన కమిషమాక్ పీఠవాన్న తీరణే కరల తీనేక ఉసస్ అధ్యాపనే క్యాన్నే వైద్యవరేక్ భీకిరీమ ఇంజనీరువేక్ భీకిరీమ నీతిజ్ఞేక్ భీకిరీమ పమనాక్ నోన బవ అపి అవబోధ కరగతి యుతి అది లోకే వివిధ భూ శ్రేష్ట విశేషవు రకే అవస్థావాన్ వివృత వేలా తీయనో ఏ సందహా అదాలహ అవశ్య ధనుమేన్ సన్నద్ధ శ్రమ బలకాయ హదన్న అవశ్యవేనో ఏ సందహా పిలిగత్ అధ్యాపన క్రమయా తులింగ్ సుదుసుకం లబాదెన్న అవశ్యాయి ఇకట పేపర్ క్వాలిఫికేషన్ హదలదెన్న అవశ్యాయి ఇది గిరీం శేస్త్రే సాతు సేవా శేస్త్రే సంచారక శేస్త్రే రకీ అవస్థామ లబాగని సదా నిపుణత వృత్తి అధ్యాపన లబాదియ యుతు వెనవా మే అయవే యోజన హరహ ఏ సందహా దొరుటు వివృత కరల కరణవా కీలా పాపిట పేనవా రటక సంవర్ధిని ఇదిరి గమన తీరనే వెన్నే ఎరటే జనతావకి బుద్ధి మట్టమ అనువై ఏ నిసామ అధ్యాపన ఇదిరి గమన వెనువెన్ గన్న తీందు తీరని కాలోచిత బుద్ధిమత్ తీరన వియయుతుమై కరుణు కారణ నివరదివ అవబోధ కరగన్న పులువాంగ్ జనతావాక్ రటట సిటియయుతుయి రటే ఇదిరి గమన దకల అధ్యాపన సలస్మ సకాస్కరగతి యుతువెను మిరటే హా రటిం పిటతట తిబిన రకియా విలంద పోల ఇల్లన దనుమ ఇది ఉపాధిధారి నిర్మాణే కల యుతు వెనవా కొహమద అపి మేక కరాన్ని రకియా విలంద పోల ఇల్లన శ్రమ బలకా
హనర్ మెంబర్ యు హావ్ 2 మోర్ మినిట్స్
yes ఏ రకియావంట అనువ అదాల విషయాన్ అపే విశ్వవిద్యాలయ వల ఉగన్వన్న అవశ్యై అవశ్యమైన ప్రమాణేట వితరక్ ఏ విషయాను ఉపాధిదారిన్ భీకల యుతుయి రకియావట అవశ్యమైన దనుమ లబాగత్త మే దారు వాట ఉపాధియ గత్తయిన్ పస్సే రకియావట అవస్థావ ఇబేటమ లబెనో పవతిన రకియావన స్వభావే అనువ అడుతిన్ ఉపాధి నిర్మాణే కల యుతు వెనో వి మస్ట్ బ్రింగ్ ద టాప్ ఎంప్లాయర్స్ టు ద టేబుల్ అండ్ ఆస్క్ దెమ్ వాట్ స్కిల్స్ దే వాంట్ ఫ్రమ్ అవర్ యూత్ దెన్ వీ షుడ్ డ్రైవ్ ద యూనివర్సిటీ స్కూల్స్ అండ్ ఇన్స్టిట్యూట్స్ టు క్రియేట్ అ వర్క్ ఫోర్స్ విత్ దోస్ స్కిల్స్ అండ్ కంపిటెన్సీస్ ఇఫ్ యూ డూ దాట్ ద డిమాండ్ ఫర్ ద ఆర్ గ్రాడ్యుయేట్స్ విల్ ఆటోమేటికలీ బీ దేర్ అండ్ వీ కెన్ బి హ్యాపీ దట్ ద డిసిజన్స్ వీ మేడ్ టుడే ఆర్ గివింగ్ అ రియల్ వాల్యూ టు ద చిల్డ్రన్ ఆఫ్ అవర్ నేషన్ ఉపాధ్యత ఇల్లుమక్ అతి కిరీమ తులిం పమనై ఉపాధిధారి ఇంట రకీ అవస్థావక్ ఉదావెన్నే నవ అధ్యాపన ప్రతిసంస్కరణ అది దవసే గరు అమాత్మన్ విసిన్ యోజన వేలా తీనో కిలా అపి దెక్క ఏ అర్హ నివేరది దిశావట అపే రటే అధ్యాపన యొము వే కిలా అపి విశ్వాస కరణం ఏ నవ గమన యన్న వేస మహాన్సి వేన అధ్యాపన అమాత్య సుహిల్ ప్రేమజాంత మెత్తుమాటత్ రాజ్యమాత్య సురేన్ రాఘువన్ మెత్తుమాటత్ రాజ్యమాత్య విజిత బేరుగడ మెత్తుమాట రాజ్యమాత్య అరవింద్ కుమార్ మెత్తుమాట సహా అమాత్యాంశే లేకాంతుమాన్ ప్రముఖ సమస్త ఖండాయమటమ అపి శుభపతనం భూమి స్తుతి
థ్యాంక్ యూ. Honorable Professor G.L. Pierce, you have 14 minutes.
Garu Mulasana Ruda Mansutumani Api Sumapatanoa Api Hitavat Acharya Susil Premajan Adhyapana Amatumata Itaman Daksha Amativare Bom Suhadeva Ituma Samga Api Vedakati Utukala Adhyapana Ha Usas Adhyapana Amatyanse Itumata Barevela Tiene Asiru Kartavya Ape Ratata Arbuda Nupurudu Deval නෙවේ 30 අවුරුදු යුද්ධයක් තිබුණා සුනාමි තිබුණා COVID-19 තිබුණා හැබැයි මේ සියලුම අභියෝග දිනා ගන්න ඒවායින් ගොඩ එන්න සහජ ශක්තියක් අපේ ජනතාවට තිබුණා ඒ හැකියාව ඒ අදිෂ්ඨානය ලක් ජනතාව තුළ තිබුණා හැබැයි මේ අවස්ථාවේදී මම දකිනවා යම් කිසි සුවිශේෂ ලක්ෂණයක් ඉතමත් බැරෑරුම් ලක්ෂණය තමයි බුද්ධි ගලනය. බුද්ධි ගලනය තමයි මේ අර්බුදයේ ඉතමත් අමාරු කොටස. ඒක පියව ගන්න මම හිතනවා පරම්පරා දෙකක් විතර යයි කියලා. මම සේවය කළ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අවුරුදු 26ක්. අවුරුදු 26ක්. ඒ කාලය තුළ මම හොඳටම දන්නවා පෞද්ගලික අත්දැකීම් තුළ ඒ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සේවය කළ මහාචාර්යවරුන් ආචාර්යවරුන්ගෙන් බහුතරයකට අවස්ථා තිබුණා අපේ රටේ ලැබිච්ච වැටුප වගේ හත් ගුණයක් අට ගුණයක් විදේශීය රටවල් වලට ගිහිල්ලා ඊට වඩා විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට තිබුණා හැබැයි ඒ අය ගියේ නැහැ රට අතහැරලා ගියේ නැහැ ඒ මොකද අපේ රටේම ඉඳලා අපේ රටේ ජනතාවට සේවය කිරීමෙන් විශේෂ තෘප්තියක් ඒ අය ලබා ගත්තා. හැබැයි අද ඉතාමත් අමාරු තත්ත්වයක් තියෙනවා ආර්ථික වශයෙන්. විශේෂයෙන්ම වැට්බද්ද. දැන් වැට්බද්ද 103කින් වැඩි කරනවා. ඒ වගේම මෙතෙක් දුරට නිදහස් කරලා තිබිච්ච භාණ්ඩ 120ක් පමණ. දැන් වැට් ගහනවා ඒ භාණ්ඩ වලටත්. එතකොට රජය අපේක්ෂා කරනවා ගිය අවුරුද්දේ වැට් බද්දෙන් ලැබිච්ච ආදායමට වඩා 60%ක් මේ 2024 ලැබෙයි කියලා. ඉතින් ඒ කියන්නේ මේ 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 මුදල ලැබෙන් ලබා ගන්නේ ජනතාවගෙන්. මේක විශාල පහරක් විශ්වවිද්‍යාල ප්‍රජාවට. හුඟක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ණය ලබාගෙන තියෙනවා ගෙයක් දොරක් හදන්න. ඒතර මම දන්නවා පෞද්ගලිකව සමහර ආචාර්ය මහාචාර්යවරුන්ට මාසයේ අවසානයේදී ගෙදර ගෙන යන්න කිසිම මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. සමහර අයන්ට ඍණ. ඉතින් ඒ විදිහේ ඉතාමත් දුෂ්කර ආර්ථික තත්ත්වයන් මැද්දේ තමයි අද විශ්වවිද්‍යාලවල අපේ මහාචාර්යවරුන් සේවය කරන්නේ. හැබැයි මම විශ්වාස කරනවා මේක එකම සාධකය නෙවෙයි කියලා. එකම සාධකය නෙවෙයි. කතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් තමන් වෘත්තිමය වශයෙන් කරන වැඩ කටයුතු වලින් තෘප්තියක් ලබා ගන්නවා නම් එතකොට ක්ෂණිකව තීරණය ගන්න රට හැරලා යන්න. මේ සම්බන්ධයෙන් හුඟක් අඩුපාඩු තියෙනවා. අද අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල අත වශයෙන් අපේ රටේ නෑ. කිසිත් එතුමාගේ වරදක් නෙවෙයි. ඓතිහාසික සාධක නිසා ඒ තත්වයේ ඇති වෙලා තිබෙනවා. දැන් ටියුටෝරියල් පන්තියක සමහර වෙලාවට ඉන්නවා ශිෂ්‍යයන් 300ක් 350ක් විතර. ඉතින් එතකොට ඒ ටියුටෝරියල් එකෙන් ගුරුවරයාට හෝ ශිෂ්‍යයාට අත වශයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් තත්ත්වයක් නැහැ. එතකොට උපදේශක සේවාවන් කවුන්සලින් සර්විසස් ඒවා නැහැ. පුස්තකාල පහසුකම් නැහැ. ක්‍රීඩා පහසුකම් ඒවා හුඟක් අඩුයි. සංස්කෘතික වටාපිටාවක් විශ්වවිද්‍යාල තුල නැහැ. ඉතින් ඒ සමස්ත තත්ත්වයල තමයි ආර්ථික ප්‍රශ්න අනිවාර්යෙන් තියෙනවා. ඒ සමස්ත තත්ත්වය තුළ තමයි අද අපේ රටේ විශ්වවිද්‍යාල දැවැන්ත අර්බුදයකට මුහුණ පාන්නේ. දැන් මේ තත්ත්වය තුළ මම හිතන්නේ රජයේ යුතුකම වන්නේ මේ පවතින ආයතනවල ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම. මම හිතන්නේ අපේ රටේ දැන් තියෙනවා විශ්වවිද්‍යාල 17ක් විතර. මේවට ඉතාමත් කීර්තිමත් ඉතිහාසයක් තිබුණා. දැන් ඒ විශ්වවිද්‍යාලවල තත්ත්වයේ ගුණාත්මක භාවය රැක ගැනීම තමයි ගරු ඇමතුමාගේ හා රජයේ ප්‍රධාන යුතුකම වගකීම වෙන්නේ මම දකින හැටියට. හැබැයි මේ ආයවැය ලේඛනයේ කතාවේදී ගරු මුදල් ඇමතුමා කිව්වා අලුත් ආයතන රාශියක් ස්ථාපිත කරනවා කියලා. අලුත් විශ්වවිද්‍යාල හතරක්, සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ජාත්‍යන්තර දේශනුගණික විපර්යාස විශ්වවිද්‍යාලය. ඊට හැරෙන්න පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන හතරක් විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියලා එතුමා සඳහන් කළා. ඒ කියන්නේ NSBM, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, හොරයිසන් කම්පනි හා රොයල් ඉන්ස්ටිටියුට්. මේ සියල්ලටම අමතරව පළාත් සභාවට බලතල දෙනවා විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට. දැන් ප්‍රශ්නය වෙන්නේ මේ මේ ආයතන රාශියට පුළුවන්ද ගුරුවරුන් ආචාර්යවරුන් හොයන්න පුළුවන්ද, භෞතික පහසුකම් තියෙනවාද? අන්න ඒ ප්‍රශ්නේ ඉතාමත් උග්‍ර ලෙස ජනිත වෙන බව මම විශ්වාස කරනවා. මම දන්නවා එක විශ්වවිද්‍යාලයක මේ ටීචින් ඇක්ටිවිටීස්, මේ දේශන පැවැත්වීම කරගෙන යෑම ඉතාමත් අමාරුයි. දැන් ඒ විශ්වවිද්‍යාලය ආරාධනා කරලා තියෙනවා කවුරු හරි කැමති නම් ඇවිල්ලා අවුරුද්දක් සේවය කරන්න, මාස 6ක් සේවය කරන්න කරුණාකරලා එන්නේ කියලා විශ්වවිද්‍යාලය ආරාධනා කරලා තියෙනවා. එවන් තත්වයක් තුළ පවතින විශ්වවිද්‍යාලවල තත්වය ඒක නම් අලුත් විශ්වවිද්‍යාල හෝ ආයතන විශාල සංඛ්‍යාවක් ස්ථාපිත කරලා ගුණාත්මක භාවයේ රැක ගැනීමට පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. මම ගරු ඇමතුමාට කියන්න කැමතියි, මගේ ජීවිතයේ මම කරපු ප්‍රයෝජනවත්ම දෙයක් තමයි මේ තරුණ අදහස් අසහන කොමිෂන් සභාවේ වාර්තාව සකස් කිරීම. ජනාධිපති කොමිෂන් සභාව එතන අපිට තරුණ පිරිස කිව්වේ අපි විශ්වවිද්‍යාලවලට යනවා, අපිට සර්ටිෆිකේට් ලැබෙනවා, ඩිප්ලෝමා ලැබෙනවා, උපාධි ලැබෙනවා, හැබැයි අපිට රක්ෂා නැහැ, අපිට ආත්ම ගරුත්වයක් ඇතිව රටේ ජීවත් වීමට පුළුවන් කමක් නැහැ. අපිට උපාධියක් ලැබුණාම ස්වභාවිකව අපේ තියෙනවා අපේක්ෂාව, දරු පවුලක් නඩත්තු කරන්න, ගෙයක් දොරක් එක්ක ඔලු උස්සලා අභිමානයකටව අපේ රටේ ජීවත් වීමේ අභිලාෂය තියෙනවා. හැබැයි ඒක ඉෂ්ට කරගන්න බෑ. ඒකේ ප්‍රතිඵලය තමයි විශාල විරසකයක්. පුද්ගලයෙකුට විරුද්ධව හෝ ආණ්ඩුවකට විරුද්ධව නෙවෙයි, සමාජයට විරුද්ධ, මේ සමාජ ව්‍යුහයට විරුද්ධව විශාල විරසකයක් ඇති කරනවා. අන්න ඒක මම හිතන්නේ අපි ඉතාමත් වැදගත් දෙයක් අපි මතක තබා ගත යුතුයි. මේ විශ්වවිද්‍යාල බිහි කරලා ඒවා තුළින් අපි පහසු සුදුසුකම් උපාධි ලබා දෙනවා නම් ඒවායේ සමාජයේ පිළිගැනීමක් තියෙනවනේ, ප්‍රායෝගික වටිනාකමක් තිබෙන්න ඕනේ. ඉතින් එවන් තත්ත්වයක් තුළ ස්ටෑන්ඩර්ඩ්ස් ප්‍රමිතින් අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී සුවිශේෂ කාර්යභාරයක් අත්වනවා කියලා. මේ බීවන විශ්වවිද්‍යාල ඒවායේ දෙපාර්තමේන්තු පීඨවලට ගුරුවරු ඉන්නවාද, පුස්තකාලය පහසුකම් තියෙනවද, රසායනාගාර පහසුකම් තියෙනවද, ඒ සියල්ලක්ම සොයා බැලීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යය වෙනවා. එක්තරා මතයක් තියෙනවා නෑ අපි සම්පූර්ණ නිදහස දෙමුයි කියලා විශ්වවිද්‍යාලවල, කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි විශාල විශ්වවිද්‍යාලවලට ඒක භාගිත කරන්න පුළුවන් වෙයි. හැබැයි ළඟදී ඇතිවෙච්ච විශ්වවිද්‍යාලවලට ඒක කරන්න පුළුවන් කමක් නෑ. හැම සමාන අවස්ථා විශ්වවිද්‍යාල පද්ධතියට ලබා දීම සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට බොහොම වැදගත් කාර්යභාරයක් මේ තත්වය තුළ ඇති වෙනවා. අනික දැන් මේ පළාත් සභාවලට මේ සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් පවරනවා නම් අද කිසිම පළාත් සභාවක මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් නොසිටීම මම හිතනවා ලොකු අඩුපාඩුවක් කියලා. එහෙම මන්ත්‍රීවරු හිටියා නම් ඒ ආයතනවල යම් යම් අඩුපාඩු තිබෙනවා නම් දෙමව්පියන්ට, ශිෂ්‍යයන්ට පුළුවන් තමන්ගේම ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන් හමු වෙලා තමන්ගේ දුක් ගැන්විලි ප්‍රකාශ කිරීමට. අද එහෙම තත්ත්වයක් නැහැ. ඒ සියලුම පළාත් සභා මෙහෙවන්නේ ආණ්ඩුකාරතුමා. ඒක ලොකු හිඩැසක්. එම නිසා මේ සැලැස්මත් සාර්ථක කර ගැනීම සඳහා මම විශ්වාස කරනවා හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වල මහජන මන්ත්‍රීවරුන් ඒ පළාත් සභාවට පත්කර ගැනීම අතිශයින් වැදගත් දෙයක් කියලා. ගරු සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමාට මතක ඇති අපි එකට වැඩ කරනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි ලොකු වැඩපිළිවෙලක් ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමට අද විශාල ප්‍රශ්න ඒ සම්බන්ධයෙන් තියෙනවා. ළමයින්ගේ පෝෂණය සම්බන්ධයෙන්, ලෝක බැංකු වාර්තාවේ තියෙනවා අද ලංකාවේ පවුල් දහයක් ගත්තවත් ඒ පවුල් දහයෙන් හයකට උග්‍ර ප්‍රශ්න තියෙනවා කියලා ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව. එතකොට ළමා මන්ද පෝෂණය අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊළඟ මාස 12 තුළ ඒ පවුල් 6 පවුල් 8ක් වෙනවා කියලා. ඒ කියන්නේ 80%. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා පාසල් සම්බන්ධයෙන්. ගරු ශෂේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා අධ්‍යාපනයේ සපයා දෙනකොට අපි ඒ සමාගම් කොම්පැනි සමග කතා කළා. අපි සොයා බලන්න ඕනේ කියලා මොනවද තියෙන රැකිරක්ෂා අවස්ථා ප්‍රායෝගික වශයෙන් කොයි කොයි ක්ෂේත්‍රවලද රක්ෂා තියෙන්නේ. අන්න ඒ ක්ෂේත්‍ර හොයලා බලලා ඒ උපාධියෙන් ඒ දරුවාට ප්‍රායෝගික ප්‍රයෝජනයක් ලැබෙන පරිදි විශ්වවිද්‍යාල තුල පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතාවය ගරු ශෂින්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීතුමා පෙන්වා දුන්නා. මම හිතනවා ඒක ඉතාමත් කාලෝචිත අදහසක් කියලා. එම නිසා විශේෂයෙන්ම මේ අලුත් විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමේදී මම හිතන්නේ සමීප සම්බන්ධයක් අවශ්‍යයි ව්‍යාපාරික ප්‍රජාව සමග. මරමතකයි මං කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති හැටියට ඉන්නකොට මං ආරාධනා කළා ස්ටැන්ලි ජයවර්ධන මහතුමාට ලීව බ්‍රදර්ස් සමාගමේ ප්‍රථම ශ්‍රී ලාංකික සභාපතිතුමා. එතුමා ඇවිල්ලා සිකුරාදා සෙනසුරාදා දවස්වල අපිට ලොකු සහයෝගයක් දුන්නා කළමනාකරණ පීඨයේ පාඨමාලා සකස් කිරීමට. ඉතින් ඒ විදිය සම්බන්ධය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හා ව්‍යාපාර ප්‍රජාව අතර ඒ විදිය අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කර ගැනීම අද කාලීන අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. එදා අපි දියත් කරපු පිළිවෙලේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණා. එකක් තමයි අධ්‍යාපනයේ හරය නවීකරණය කිරීම අලුත් විෂයන් පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඒ වගේම භාෂා පිළිබඳ ප්‍රවීණත්වය. ඉංග්‍රීසි භාෂාව පමණක් නෙමෙයි, ජපන් භාෂාව, කොරියන් භාෂාව, චීන භාෂාව, මේ භාෂා ඒ ළමයින්ට ඉගැන්වීමෙන් ඒ දරුවන්ට විශේෂ ප්‍රයෝජනයක් තියෙනවා. අනෙක භාවිතා කරන ක්‍රමවේද, ඉගැන්වීම සම්බන්ධයෙන් භාවිතා කරන ක්‍රමවේද මට ඇමතුමා ළඟදී කිව්වා ඒ වැඩපිළිවෙල එතුමා දිගටම කරගෙන යනවා කියලා. යම් යම් සංශෝධන සහිතව අධ්‍යාපනය කියන්නේ එක තැන තියෙන දෙයක් නෙමෙයි. ඒ දරුවන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබීමට නම් සමාජයේ අවශ්‍යතා, ප්‍රමුඛතා නිසි පරිදි සොයාගෙන ඒවට සරිලන පරිදි නිර්මාණශීලී ලෙස අවුරුද්දෙන් අවුරුද්ද අධ්‍යාපන පද්ධතිය නවීකරණය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒක කිරීමට අනිවාර්යෙන් හැකියාවක්, නිපුණත්වයක්, පසුබිමක් තියෙනවා ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමාට. එතුමා බාරගෙන තියෙන මේ අතිශයින් දුෂ්කර කාර්ය සාර්ථකව සාක්ෂාත් කර ගැනීමට අපි එතුමාට පූර්ණ වශයෙන් ආශිර්වාදය දෙනවා.
Thank you. Honorable member, what's the point of order?
One minute. Karu adhyapana emathumani kelani vishwavidyalaya bahala dæmma obathuma dannawa ætterama avasana wasare lamai heta anida pitawenna thibenawa obathuma avadani yomu karanna mokada me lamai ætthawasema me iwara karala yanda thiyena welawae u wage karanawak sambandhi mulu vishwavidyalaya wasa dæmima nisa loku anarthayakata patthuna avasana wasare lamai obathuma karuna kala me pilonda avadani yomu karala me lamayata wisthumak laba denna apita koi patta gattat
thank you honorable member
ara avasana wasare lamai aparadayak kar wenawa e lamayinta
honorable surendra agawan
I just want to, I think he clarified himself, the university's condition is not time for to explain. We are taking actions. We have taken temporary remedies in order to stop a major calamity. Loku vinasayak wenna gena tana api thavakalika karala thiyenne wahama api now tatatra pat karanata utsaha ganna. Stuti.
Thank you. Honorable Sudat Manjula, order please. Honorable Imran Maruf to the chair. කතා ගන්නතුමා
ගරු මුලසුනේ සභාපතිතුමනි අද 2024 අයවැයලේකනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට ලැබීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් අපේ රටේ අධ්‍යාපනය විකාශනය ගැන පොඩ්ඩක් මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටවන්නේ 1931 හත්වෙනි මාසේ 7 වෙනිදා. අදට අවුරුදු 92යි මාස 4යි දින 28ක් වෙනවා. අපේ නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර ශ්‍රීමතානන් අවස්ථා දෙකකදී මේ රටේ අවුරුදු 15යි මාස 8යි දින 17ක් අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දරලා තිනවා. මම බැලුවා අවුරුදු 5ට වැඩි අධ්‍යාපන ධූර දරපු අධ්‍යාපන අමාත්‍යවරු අතර ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා අවුරුදු 5යි මාස 9යි දින 27ක් 25ක් අවස්ථා තුනකදී අධ්‍යාපන අමාත්‍යවරේ හැටියට කටයුතු කරලා තිනවා. අපේ වර්තමාන අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවස්ථා දෙකකදී අවුරුදු 9යි මාස නැ දින 5ක් අධ්‍යාපන අමාත්‍යවරේ හැටියට කටයුතු කරලා තිනවා. ඒ වගේම අපේ වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමා ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමා අවස්ථා හතරකදී අවුරුදු 6යි මාස 9යි දින 19ක් අද දිනෙත් ඇතුළුව අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දරනවා. ඉතින් අපේ අධ්‍යාපනයේට අද අමාත්‍යංශයේ පිහිටවල අවුරුදු 92යි මාස 4යි දින 28ක් ගත වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ අධ්‍යාපනයේ කොතනද තියෙන්නේ? අපි අද කොතනද ඉන්නේ? අපේ රට කොතනද තියෙන්නේ නැත්තේ? අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය කොයි ආකාරයටද වෙනස් වී යුත්තේ කියන කාරණය ගැන අපි සලකලා බලපුවාම මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, අපේ අධ්‍යාපනය ගැන අපිට සතුටු වෙන්න බෑ. අද අපේ අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ අපිට සතුටු වෙන්න බෑ. කාලෙක ඉඳන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කරනවා, රිෆෝම් ගැන කතා කරනවා. අපි සතුටු වෙනවා වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමා ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මේ රිෆෝම් ක්‍රියාත්මක කරන්න දැඩි උත්සාහයක් දරනවා අභියෝග මැද්දේ. ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි අද අපේ අධ්‍යාපනය කොහොමද, කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා බැලුවොත්, අද අපේ රටේ උපාධිධාරීන් බිහි වෙලා ආර්ථික සංවර්ධන නිලධාරීන් හැටියට මුලසුනේ සභාපතිතුමනි පත් වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ග්‍රාම නිලධාරී වසමකට එක්කෙනා ගානේ 2014 පත් කරන්නේ. අද අපි ඉන්නේ 2023 අවසාන භාගයේ. හැබැයි මේ වසම තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ආර්ථික සංවර්ධනයක් උනාද කියන කාරණේ අපි විමසල බැලුවොත් අපි බොහොම කනගාටුදායක තැනක ඉන්නේ. මේ උපාධිධාරීන් වැඩි දෙනෙක් කලා උපාධිධාරීන්, ටික දෙනෙක් වාණිජ උපාධිධාරීන්, 14ක් විද්‍යා උපාධිධාරීන් ඉන්නේ. ගරු සභාපතිතුමනි, ගොඩක් උපාධිධාරීන්ට කනගාටුයි කියන්න ව්‍යාපෘති වාර්තාවක් හදලා ඉදිරිපත් කරන්නවත් හැකියාවක් නැහැ. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒකට හේතුව මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ මේ එළියට එන උපාධිධාරියා රාජ්‍ය ආයතනයක ආර්ථික සංවර්ධන නිලධාරි හැටියට පත් වෙන උපාධිධාරියාට ඊට පස්සේ අවශ්‍ය විද්‍යාත්මක ඥානය, විද්‍යාත්මක දැනුම ලබා දෙන වැඩපිළිවෙලක් අපේ රටේ නැහැ. ඒක නිසා අද රාජ්‍ය සේවය පිළිබඳ දේශපාලන අධිකාරිය වගේම දෙගොල්ල ගැනම කනගාටුවෙන් රටවැසියෝ ඉන්නේ. දෙගොල්ලම අද පිටියට හේතු කරලා ඉන්නේ මේ රටේ ජනතාව. ඒක තමයි ඇත්ත. ඒක නිසා මේ වැඩපිළිවෙල වෙනස් වීමේ කාලය අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මේ තත්ත්වයත් එක්ක මේ විද්‍යාත්මක ක්‍රමවේදයත් එක්ක යන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි වහවහා ක්‍රියාත්මක විය යුතුයි. එතකොට අපේ ප්‍රාදේශීය වශයෙන් විවසායකින් සවිබල ගැන්වීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට. හැබැයි විවසායක ඇම්ම තියෙන කෙනෙකුට ගැම්ම දෙන්න අවශ්‍ය දැනුම, අවබෝධය, භාවිතය නිලධාරියා තුල නැත්තම් මං හිතන්නේ අර විවසායකයාට දෙයියන්ගේ පිහිටයි මුලසුනේ සභාපතිතුමනි. ඕක තමයි ඇත්ත. අද ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ ඉන්නවා කලා උපාධිධාරීන් අපිට හම්බ වෙනවා. ක්‍රම සම්පාදනය ගැන ඒගොල්ලෝ මොනව කරන්නද දෙයියනේ? ඒක විද්‍යාත්මක ගණිතමය මූලධර්මයත් එක්ක යන වැඩසටහනක්. අපේ අවාසනාවකට මේ ගැන අධ්‍යයනයක් නොකර තමයි රජය හැම වෙලාවෙම නිලධාරීපත් කරලා තියෙන්නේ. ඒ නිලධාරියා මොන උපාධිය හැදෑරුවත් වැඩක් නැහැ. විද්‍යාත්මක ක්‍රියාකාරකමක් නියැලෙන්න නම් විද්‍යාත්මක වශයෙන් එයාට ඒ කාරණය ගැන බලන්න අවශ්‍ය ඥානය ඔහු තුල තිබිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් මේ සඳහා වැඩපිළිවෙලක් වහවහා ක්‍රියාත්මක විය යුතු කාලය එළඹිලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඒ වගේම අද අපේ පාසල් පද්ධතිය ගැන බැලුවොත් අපේ ආචාර්ය සුසිල් ප්‍රේමදන්ත මහත්මයා මේ සභාවේ ඉන්න වෙලාවේ අද අපේ පාසල් පද්ධතිය බැලුවොත් රජයේ පාසල් තියෙනවා 10,11,134ක් රජයේ පාසල්. ජාතික පාසල් තියෙනවා 396ක් රජයේ පාසල් වල 40,27,207ක් අධ්‍යාපනය ලැබනවා මුලසුනේ සභාපතිතුමනි. හැබැයි අද මම නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ වතුකරේ ඇතුළු ඉතාම දුෂ්කර පාසල් ගණනාවක් තියෙනවා. දැරණියගලට ගියත්, යටියන්තොට්ට ගියත්, බුලත්කෝපිටියට ගියත්, රුවන්වැල්ලට ගියත්, දෙයියෝවිතට ගියත්, දලිගමුවට ගියත්, දැදිගමට ගියත් ඕක තමයි ඇත්ත තත්ත්වය. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම නිසි පරිදි මේ දක්වා ඉටු වෙලා තියෙනවද කියන කාරණේ අපි විමසලා බලිය යුතුයි. අද ගුරුවරු ඉන්නා විශාල පිරිසක් විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුරු හිගයක් තියෙනවා. හැබැයි මේ ගුරුවරු නිසි පරිදි තුලනය කිරීමක් කරලා නැහැ අපේ ප්‍රදේශවල. අද අපේ ප්‍රදේශවල නාගරික දීනුයි කියන ජනප්‍රිය පාසලේ අතිරික්තයි ගුරුවරු. හැබැයි ගමේ දුෂ්කර පාසලේ, වතු පාසලේ ගුරු හිගයක් තියෙනවා, ගුරු ඌනතාවයක් තියෙනවා. මුලසුනේ සභාපතිතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, වෘත්තීය සමිතිවලට යට නොවි, ඒ ස්ටාලින්ලට යට නොවි මේ සියලුම ගුරු තුලනය සඳහා ඔබතුමා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න, ඒ සඳහා කාල රාමුවක් ක්‍රියාත්මක කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. අද ගුරුවරු ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පාරට බහලා තියෙනවා. ඒ අයගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න පාරට බහලා තියෙනවා. හැබැයි අපේ පාසල් යන දුව පුතා, අනාගතේ පාසල් යන දුව පුතා පාරට බස්සන්න අපිට සිද්ධ වෙනවා. ඒ අයගේ ගුරු අවශ්‍යතා ඉෂ්ට කරගන්න, ඒ අයගේ මූලික අයිතිවාසිකම් හැටියට අධ්‍යාපනය සහතික කරගන්න අද පාරට බස්සන්න සිද්ධ වෙලා තියෙනවා. සුසිල් ප්‍රේමජාන්ත ආචාර්ය තුමනි, ඔබතුමා මේ ගැන අවධානය යොමු කරලා වහාම ගුරු තුලනය සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන අමාත්‍යවරයාට, අධ්‍යාපන ලේකම්තුමන්ට, ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට විරුද්ධව අනාගතයේ මේ රටේ ජනතාව අධිකරණයට යන්න ඉඩ තියෙනවා. ඒ අයට වෙන වරප්‍රසාද අහිමිවීම වෙනුවෙන් මේ රටේ ධනය අවභාවිතා කිරීමක් හැටියට තමයි මම දකින්නේ ගරු අමාත්‍යතුමනි මේ වැඩපිළිවෙල. ඒක නිසා වහාම
මතුමා කාලය අවසන්යි
කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
කාලය අවසන්යි,
සුළු වෙලාවක් දෙන්න මුලසුනේ ගරු සභාපතිතුමනි. ඒක නිසා මේ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා අනාගතයේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න අපිට සුදුසු නිලධාරීන් අවශ්‍යයි. දක්ෂ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉන්නවා, ඒ වුණාට කල්ලිකුත් වෙලා. ඇත්ත ඒක, කල්ලිකුත් වෙලා. ඒක නිසා විද්‍යාත්මක ඥානයේ තියෙන විද්‍යා උපාධිධාරී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත්විය යුතුයි. අපි දැක්ක මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරයා ඉංජිනේරුවෙක් හැටියට ඉන්නකොට, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් වරයා ඉංජිනේරුවෙක් හැටියට ඉන්නකොට විද්‍යාත්මක
ඇසතුමා කාලය අවසන්යි, අවසන් කරන්න වෙලාව සම්පූර්ණ කරලා.
ඒක නිසා ඔබතුමාගෙන් ආයාචනයක් කරනවා, ආරාධනාවක් කරනවා මේ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ දරුවන්ගේ කුසලතා සංවර්ධනය තුලින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් මේ සඳහා එන සියලු අභියෝගවලට මුහුණ දෙන්න ඔබතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන්ම ඒ අභියෝග අපේ අතිගරු ජනාධිපතිතුමත් අපේක්ෂා කරන ආකාරයට නව ලෝය දෑ ගන්න පුළුවන් විද්‍යාත්මක මූලධර්මත් එක්ක. අද ගොඩක් අය කතා
කරනවා
ඇමරිකාවේ ගියා කියනවා, මම කැනඩාවේ ගියා කියනවා, මම යුකේ ගියා කියනවා, මම ජපාන් ගියා කියනවා. ඒ වුණාට මේක ප්‍රායෝගිකව අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඔබතුමාට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනයක් කරමින් විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා හැටියට සුසිල් ප්‍රේමජාන්ත ආචාර්ය සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාටත්, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාටත්, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය විජිත බේරකොට මැතිතුමාටත්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර මැතිතුමාටත්
අමාත්‍යාංශයේ
මගේ ස්තුතිය සුභාසින්සිනිය පුද කරන ගමන් නව අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ තුලින්
ලෝකේ ජය ගන්න පුළුවන්
දරු පිරිසක් නිර්මාණය කරන්න හැකි වේවා කියලා කාලයක් තියෙනවා.
ඔව් මේ ස්තුතිය සභාපතිතුමනි, අද අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසිෂ්‍ය සහභාගී වෙන අවස්ථාවේ මුලින්ම එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ කමිටුවේ සමාජිකයෙකු හැටියට පත්වෙච්ච ගරු අමාත්‍යතුමාට අපි සුභාසිංසන පුද කරන්න කැමැති. ඒ වගේම ඔබතුමාත්, රාජ්‍ය අමාත්‍ය රාඝවන් මැතිතුමත් ඉන්න වෙලාවේ විනාඩි 10කින් කතා කරන්න පුළුවන් විෂයක් නෙමෙයි මේක. නමුත් විශේෂ අවධානයක් යොමු කරගන්න ඕනේ කාරණයක් සම්බන්ධයෙන් තමයි මම මේ අවස්ථාවේ ඔබතුමාගේ අවධානය යොමු කරගන්න කැමැති වෙන්නේ. ගරු ඇමතුමනි, හිටපු ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1991 නොවැම්බර් මාසේ තමයි සබරගමු විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. එතුමා ඒ පටන් ගන්න අවස්ථාවේම ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය රත්නපුර මහරෝහල ආසන්නයේ ඇතිකරන්න ඒ නගරේ අක්කර 20ක ඉඩකඩමකුත් වෙන් කරලා දුන්නා 1991. ඒ වගේම රත්නපුර මහරෝහල එතුමාගේ හිටපු ශික්ෂණ අමාත්‍යතුමා තමයි ජීවි පුංචිරිලම් මැතිතුමා. එතුමාට ඒ තනතුර දීලා මහරෝහල ශික්ෂණ රෝහලක් බවටත් 91ම පත් කරා. හැබැයි ගරු ඇමැතිතුමනි 2017 වෙනකන් මේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්න කිසිම ආණ්ඩුවකට පුළුවන්කමක් තිබුණේ නැහැ. මම ඒ වෙලාවේදී ඒ සබරගමු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා උඩවත්ත මැතිතුමාගේ ඉල්ලීමකට ගරු එවකට හිටපු අගමැතිතුමාත් සම්බන්ධ කරගෙන ඒ වගේම එතුමාට ඉල්ලීම ඉදිරිපත් කරලා උසස් අධ්‍යාපන අමාත්‍ය හැටියට හිටපු අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ මැදිහත් වීමෙන් අපිට සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පටන් ගන්න පුළුවන්කම හැකියාව ලැබුණා. ඒකට අවශ්‍ය පහසුකම් මහරෝහල නැවත වාරයක් ශික්ෂණ රෝහලක් බවට පත් කරන්න සිද්ධ වුණා. ගරු ඇමැතිතුමනි ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ඉතාමත් කෙටි කාලයක් තුලදී හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා රාජිත සේනාරත්න මැතිතුමා අපිට ඉෂ්ට කරලා දීලා ඉක්මනින්ම ඒ රෝහලේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගේ මැදිහත් වීමෙන් විශාල මුදලක් වැය කරලා මේ කුලී පදරම් මත විගණකාධිපතිවරයාට හදලා තිබිච්ච බිල්ඩිමක් කුලියට අරගෙන ඒකේ ස්ථාපනය කරලා ශික්ෂණ රෝහලත් එක දවසෙම පත් කරලා විවෘත කරන්න කටයුතු කළා. දැන් ඔබතුමා දන්නවා ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාලයක් පීඨයක් ඇති කරනවා කියන්නේ අද වගේ දවසක ඉගෙනගත්ත උදවිය රට අතහැරලා යනවා. එහෙම නැත්නම් හිඟයක් තියෙනවා. අපි නියෝජනය කරන ඒ ප්‍රදේශවල ඔය මේ සාමාන්‍ය ප්‍රාදේශීය රෝහල්වල ඒ වෛද්‍යවරයෙක් නැති වුණොත් එක්කෙනෙක් හිටියොත් විතරයි, නැත්නම් වෛද්‍ය හිඟයක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් තත්ත්වයන් තියෙද්දි මේ අර ශික්ෂණ රෝහලක් බවට පත් කරනකොට අත්‍යවශ්‍ය වෙච්ච වාට්ටු වැඩිපුර වාට්ටු දරුවන්ට උගන්වන්න සායනික පුහුණුව පටන් ගන්න ඒව හැදුවා. හැබැයි අවුරුදු 4ක් 5ක් මේක වහලා තියෙන්න ඕනේ නිසා ඉස්පිරිතාලට ඔක වැඩ කරන්න බාර දුන්නා ගරු ඇමැතිතුමනි. එතකොට දැන් අද වෙලා තියෙන්නේ ඒ දරුවෝ එදා අවුරුදු පළවෙනි අවුරුද්දට ඇතුළත් වෙච්ච අය දැන් ෆයිනල් ඉයර් එකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ සායනික පුහුණුව පටන් ගන්න තියෙනවා ප්‍රොෆෙෂනල් ට්‍රේනින්. එතකොට මේ සම්බන්ධයෙන් ඔබතුමා දන්නවා අවසාන වසරේ සායනික පුහුණුව කරන්න සාමාන්‍ය වාට්ටු පහක් විතර තියෙනවා මේ ශල්‍ය කර්මවලට මෙඩිකල්, පීඩියාට්‍රික්ස්, ජිම් ඇන්ඩ් ඔබ්ස් ඇන්ඩ් සයිකියාට්‍රිස්. මේ වාට්ටු පහම හදලා තිබුණේ හදපු ඒවා දැන් අර ඒවයේ කටයුතු කරන වෛද්‍යවරුන් පාවිච්චි කරත් ඒ අවශ්‍ය සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් ගරු ඇමැතිතුමනි දැන් හරිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අයට මේ දරුවන්ට අවසාන වසරේ දරුවන්ට සායනික පුහුණුව පටන් ගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මේ ඇත්තටම මේක ඔබතුමත් එක්ක කතා කරාට අපි මම හිතනවා සෞඛ්‍ය ඇමැතිතුමාගේ මැදිහත් වීම ඉතාම අත්‍යවශ්‍යයි. මේ වෙනකොට ඒ වෙනුවේ විශාල වැඩ කොටසක් ඇත්තටම ඉල්ලීම් කීපයක් අපි රාජිත සේනාරත්න මහත්මයාත් මමත් මේ වෙලාවේ කළා තියෙනවා. රජයේ වෛද්‍ය සංගමය මැදිහත් වෙලා තියෙනවා. ඒ අය පුළුවන් තරම් උපරිම උත්සාහයක් ගන්නවා මේ ප්‍රශ්නේ විසඳන්න. හැබැයි කරු සභාපතිතුමනි මේකේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක්. මට කනගාටුවෙන් වුණත් ඒ 3 දෙනාගේ නම් අද කියන්න සිද්ධ වෙනවා. මොකද ගරු ඇමැතිතුමනි අපි මේවා කරේ බොහොම ඉදහිත හොඳි අහිංසක ළමයි. ඒ කියන්නේ මං හිතන්නේ සබරගම විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨයක් තියෙනවා කියලාවත් අද සමහර අය මේ සාමාන්‍ය ජනතාව අතර දන්වයි කියලා. ඒකට හේතුව තමයි කිසිම ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. හැබැයි මේකට අද ළමයි 72ක් පළවෙනි වසරේ ඉගෙන ගන්නකොට මේ හැම එක්කෙනා මේ ගම්පලත් වලින් ආපු දරුවෝ. ඉතින් මේ අද ඉන්න වෛද්‍යවරුන්ට තියෙන සිහිනේම ඒ දරුවන්ටත් තියෙනවා ගරු ඇමැතිතුමනි. ඒ දරුවොත් බොහොම අමාරුවෙන් ඇත්තටම දෙමව්පියෙකුට සාමාන්‍ය සිහිනයක් විතරයි තමාගේ දරුවා වෛද්‍යවරයෙක් වෙනවයි කියන එක. එතකොට මෙහෙම තත්ත්වයක් තුළ ගමින් ආපු අය මේ අද ඔය කියන මම කියන වෛද්‍යවරුත් අපි දන්නේ නැහැ පසුබිම මොකද්ද කියලා. මට නම් හිතෙන්නේ කිසිම පසුබිමක් නැතුව ආවද දන්නේ නැහැ. මොකද ඒ තරමටම මේ අද ඇති වෙලා තියෙන ගැටලුව සම්පූර්ණයෙන්ම ඇති වෙලා තියෙන මේ වෛද්‍යවරුත් එක්ක, මාත් එක්ක රෝහලේ වෛද්‍යවරු කතා කරනවා, විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨයේ අපේ එතන ඉන්න කට්ටිය කතා කරනවා. මේකේ මේ මේ තුන් දෙනා තමයි මේ මොන දේ කරත් ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. මේකේ දෙන්නේ අර අවුරුදු 60ට වැඩි අයට වැඩ කරන්න කියලා අවස්ථාවක් දුන්නනේ. ඒ තුල වැඩ කරන ළමා විශේෂඥ වෛද්‍ය සමන් අබේවර්ධන මහත්මයා, එතුමා ගම් ප්‍රදේශයේ බදුල්ලේ, දැන් පදිංචිය රත්නපුරේ. අනිත් එක්කෙනා විශේෂඥ වෛද්‍ය ජගනාදන් මහත්මයා. ඒ අතර වාරේ මේ ළඟදී රත්නපුරේට ආපු ප්‍රසවහා නාරිවේද වෛද්‍ය මෛත්‍රී චන්ද්‍ර රත්න මහත්මයා. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. දැන් බලන්න ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, මේ තුන් දෙනෙක්ගේ අවශ්‍යතාවය නිසා ළමයි 72කගේ අනාගතය, දැන් ඒ දරුවන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒගොල්ලන්ට ඇක්‍රෙඩිෂන් ගැන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒගොල්ලන්ට ඒක ලැබෙන්නේ නැත්නම් එතන ඒ මොන විදියට ඒගොල්ල කොයි පීඨයකට දැම්මත් වැඩක් වෙන්නේ නැහැ කියන එක. එතකොට මේ 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 වෛද්‍යවරු තුන් දෙනාට තියෙන ආසාවමනේ ඒ පොඩි ළමයින්ට තියෙන්නේ. එතකොට ඇයි මේ අපි තවත් මේ தত্ত্বය, මං කියන්නේ මේ தত্ত্বය මගහරින්නේ? එහෙම නැත්නම් මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමත් දන්නවා, වැඩි ඕනේ නැහැ ඊයේ පෙරේදා. මේක තියෙනවා
මේ මන්ත්‍රීතුමිය තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා. සායු ශල්‍ය වෛද්‍ය ඒකකයක් වෛද්‍යවරයෙක් නැතුව ඔබතුමා මම කතාන් පස්සේ
කියන්නේ වෛද්‍ය.
Yeah.
I exactly speaking of an issue which is very well you are documenting the issue. We are all aware of that issue. This is not an issue that I inherited, but I didn't create this. Neither the honorable minister created this. But to tell to the report to this honorable house, from the 12th onward, 12th of this month, we have solved the problem. You exactly pointed out where the problem is, an interpersonal, inter-trade problem. We have solved that, and three wards will be dedicated. Professor Sunil Shanta, Vice Chancellor of Sabaragamu, had confirmed that on the 12th we can restart the processes. Thank you,
Minister. But the problem is about the accreditation. This is what
Excellency has agreed upon. To look into the new standards, visit the sites, and agree upon. I must tell, with the permission of the Minister here, SLMC must understand that this country and the entire universe went through an unprecedented process last 4 years. And COVID was not something that I started or the leader of the opposition started. We all suffered. So one cannot demand, of course, not to compromise, but we must find as creative people new solutions for that.
Yeah.
Dharamatuma.
Dr. Palitabekon, one of the members of the medical council,
yeah.
So he assured that provided this professional units started very soon, within next couple of days,
yeah.
I think within 6 months they will have a evaluation, then of course they can go ahead with that.
At the moment,
it is sorted out,
yeah.
It will take 1 or 2 weeks to start professional units of Ratnapuri Hospital.
Yeah, Honorable Minister, thank you very much for that. But the problem is, these children have to sit for but then accreditation also has to...
It will be done.
Yeah, it's nothing to do with the SLMC, no, I have to clear that.
No, we intervened, three times.
Yeah.
About 2 weeks ago, I was invited to the COPE, and then COPE chairman, and the dean of the faculty of the Sabaragamu University Medical Faculty, the Vice Chancellor, and the Moroto Vice Chancellor, and the Dean of the Faculty. So three universities, they were there, and we discussed in detail last time. And by now, of course, even this morning I spoke to Honorable Dr. Ramesh Pathirana. He also assured that three wards will be converted to a professional units, and the consultants will be attached to the medical faculty. Then, of course, they are not missing their batch. And then after 6 months, they will have an evaluation by the medical council, so they can go ahead.
thank you, Minister. I really don't know about the current situation. In fairness to the GMOA, I must say that they are also supporting this students to see that their studies will be continued. Vadiya, amathumani sabhapathumani me vadiya deyak onne me snayu shalya vaidya ekakayak tibuna ratnapureta vaidyavarek nathuwa ee pereda සුසිත් මුණසිංහ කියලා වෛද්‍යවරයෙක් ආවා ඒ මහත්තයාටත් මේක පටන් ගන්න දෙන්නේ නැති තත්ත්වයක් පත් කරලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ වෛද්‍ය කියන මේ ගෞරවාන්විත මේ සේවාව මේ රාජකාරිය මේ මිනිසු වෙනුවෙන් මෙච්චර මෙයා වෙනකොට ඇයි මේ වෙළඳ භාණ්ඩයක් බවට පත් කරලා තියෙන කරු ඇමැතුමනි? ඒකයි අපිට මේක හිතා ගන්න බැරි. ප්‍රොෆෙෂනල් ජනසීන්ද තමයි නැත්තම් කවුරු හරි ආවම රත්නපුරේ මොකද රත්නපුරේ ඉතාලම හොඳ රෝහලක්ගරු සභාපතිතුමනි ඉන්න සාමාන්‍ය වෛද්‍යවරු කාර්ය මණ්ඩලය හෙද කාර්ය මණ්ඩලය මේගොල්ලෝ ඔක්කොම හරි කැපවීමෙන් සේවය කරනවා හදිසිය කෙනෙක්ගේ සාහි ප්‍රශ්නයක් මොනා හරි වුණොත් බදුල්ලේ තිබුණ නැත්තම් කොළඹට ගේන්න ඕනේ ලෙඩ ඒ වගේවත් එතන සර්ජන් කෙනෙක්ටවත්
මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ.
ඒ කෙසේ වෙතත් මම ඔබතුමා ගන්නා වූ විශේෂයෙන්ම රාජ්‍යමත්තුමත් ගන්නා වූ ඒ උත්සාහය ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මේක අර මේ ප්‍රොෆෙසෝරියල් යුනිට් පටන් ගන්නකොට මේකේ වෙන අරමුණු නැතුව පටන් ගනි කියලා එක තව කරුණක් තියෙනවා ගරු ඇමැතිතුමනි අපි නීතිය දරු පාසල් දරුවන්ගේ අධ්‍යාපනය විෂයපත්‍රයට ඇතුල් කරන්න කියලා මම හැමදාම ඉල්ලීමක් කළා තියෙනවා ඒ සඳහා මූලික කටයුතු යහපාලන රජ කාලේ සිද්ධ වුණා මම විශ්වාස කරනවා ඔබතුමා ඒ කටයුත්ත සම්බන්ධ වෙනු අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා හැබැයි මම තාම නැවත වාරයක් ඉල්ලන්නේ 225ම එකයි අපි දන්නවා සමහර වෛද්‍යවරු මේ 225 ඇතුලේ ඉන්න අයට කතා කරන්නේ මෝඩයෝ ගොන්නු මේ ඔලුවක් නැති මිනිස්සු විභාග පාස් වෙච්ච නැති මිනිස්සු කියලා හැබැයි මේ හැම සමස්ත වෛද්‍ය ඉන්න සියලු දෙනාම නෙමෙයි නමුත් ඒ වෛද්‍ය මහත්තුරුන්ට ඒ වගේ හිතන අයට කියන්න ඕනේ අපේ විභාග පාස් කරලා නැතුව ඇති ඔළුව නැතුව ඇති හැබැයි අපිත් මිනිස්සුයෝ හැටියට මේ හොඳට තෙතමනේ දැනෙන අය හැටියට මේ කටයුතු වලදී අපේ මේ 225 මැදිහත් වෙනවා එහෙම නැත්නම් මේ වගේ තත්ත්වයන් නිසා මේ ළමයි 21ක් රිමාන්ඩ් කරා ළමයි 900 ගාණක් ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොට මේ සම්බන්ධයෙන් ගිහිල්ලා මේ ලේකම්තුමා ඒ හිටපු සෞඛ්‍ය ලේකම්තුමාව හම්බ වෙලා ඇවිල්ලා ඊට පස්සේ ඇවිල්ලා පොඩි සත්තරංගුවට ගත්තා. එතකොට තවත් මේ ෆ්‍රස්ට්‍රේෂන් බිල්ඩ් අප් වෙනවා ඇමතුමා. මේකෙදි ඔබතුමාගේ මැදිහත් වීමයි විතරක් නෙමෙයි ගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමත් බලාපොරොත්තු
වෙනවා. මොකද
එතුමා තමයි මේක පටන් ගත්තේ කියන එක මතක් කරමි. ඔබතුමාට කාලය දුන්නට ස්තුතිවන්ත වෙනවා.
ඊළඟට ගරු ඇමතුමා
එක්ස්ප්ලেইন කරන්න. ඇත්ත වශයෙන්ම මේ ප්‍රොෆෙසර් යුනිට් එක සම්බන්ධයෙන් අවස්ථා කීපයකම සාකච්ඡා කළා අද වෙනකොට ওই තත්ත්වයට ඇවිල්ලා තිනෝ මෙතන විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමිය මම යාපනයට ගිය වෙලාවේ ගිය අවුරුද්දේ එහෙත් මේ ප්‍රශ්නේ තිබ්බා ඒකත් විසඳුවා ඉතින් ඒක නිසා මෙතන
ලංකාවේ පළවෙනි එක. ඒක වෙනම එකක්. නමුත් මෙතන ගරු ඇමතුමා මේක මේ අලුත්ම දෙයක්, අලුත්ම තත්ත්වයක්, ළමයි අලුත්ම ළමයි කොට්ටාසයක්නේ රත්නපුරේට ලැබිච්ච දෙයක්.
ඔව් නෑ නෑ ඒක තෝ මම රත්නපුරේ ඉතින් ඔබතුමියන්ට අපි සලකනවා කොහොමද? ඉතින් ඒකෙන්ද මේක මේ විසඳලා දෙනවා. හැබැයි ඒ වගේම අර නීතිය සම්බන්ධයෙන් ඔබතුමී කතා කළා ඇටනියට්ලෝ රන්දෙනිය මේ බා කවුන්සිල් බා ඇසෝසියේෂන් එකකින් නම් කළා තිනවා මම එතුමව NIE එකට සම්බන්ධ කරලා තිනවා හයර් ට්‍රේනින් උඩ රිෆෝම් එකත් එක්කෙන පුරවැසි අධ්‍යාපනයේ ක්‍රමානුකූලව ආරම්භ කළා හියුමන් රයිට්ස් දක්වා ඉහළ මට්ටමට යනකොට දැනුම ලබා දෙන්නේ ඒ මාතෘකාව යටතේ
බොහොම ස්තුතියි